අමාත්‍ය නසීර් රහමත් මහත්මයාට මේ නිත්තු 10ක් කළ ඇත.
උපසභානායකර අවර්ගලේ இன்று அதிமேதகு ஜனாதிபதி அவர்களுடைய அவர்களால் சமர்ப்பிக்கப்பட்ட அரசாங்கத்தின் கொள்கை பிரகடனத்தில் அதனுடைய விவாதத்திலே பேசுவதில் மகிழ்ச்சி அடைகிறேன். எனக்குள் ஒரு கேள்வி எழுகிறது. இந்த கொள்கை பிரகடனத்துக்கு 3 நாட்கள் பாராளுமன்றத்திலே இதை விவாதிக்க வேண்டுமா? 225 பேர் பார்லிமெண்டேரியன், அதேபோன்று எல்லா அலுவலக உத்தியோகத்தர்கள் எல்லாம் சேர்ந்து இந்த கொள்கை பிரகடனத்தை விவாதிக்கின்ற ஒரு பாராளுமன்றமாக, 3 நாட்கள் எடுத்து விவாதிக்கின்ற பாராளுமன்றமாக பாராளுமன்றம் இருப்பதை விடுத்துவிட்டு பிராக்டிக்கல், அதாவது உண்மையான சரியான பிரச்சனைகளுக்கு தீர்வை பேசுகின்ற ஒரு பாராளுமன்றமாகவும், அதை எவ்வாறு அடைய முடியும் என்ற பாராளுமன்ற உறுப்பினர்களாகவும் நாங்கள் இருக்க வேண்டும் என்ற ஒரு விண்ணப்பத்தை இவ்விடத்தில் வைத்தவனாக, இந்த கொள்கை பிரகடனத்தில் ஜனாதிபதி அவர்கள் ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டு அதற்கு முன்பு இந்த பாராளுமன்றத்திலே ஒரே ஒரு ஆசனத்துடன் ஐக்கிய தேசிய கட்சி அதில் நேஷனலிஸ்ட் எம்பியாக வந்து அவர் பிரதம மந்திரியாக தெரிவு செய்யப்பட்டு அதன் பின்பு ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டு 69 லட்சம் மக்களால் தெரிவு செய்யப்பட்ட ஒரு ஜனாதிபதி, முன்னாள் ஜனாதிபதி அவர்களை ரிசைன் பண்ண வைத்துவிட்டு இன்று இந்த ஜனாதிபதி அவர்கள் ஜனாதிபதியாக இருக்கின்ற ஒரு புது வரலாற்று, இந்த நாட்டினுடைய வரலாற்றிலே நடக்காத ஒரு விடயத்தில் இன்று நாங்கள் பேசிக் கொண்டிருக்கிறோம். ஆகவே அது அவருடைய அந்த சாணக்கியத்தையும் அரசியல் அனுபவத்தையும் இந்த 225 பார்லிமெண்டேரியனும் சேர்ந்து இந்த பாராளுமன்றத்திலே ஒருவரை தெரிவு செய்ய வேண்டுமாக இருந்தால், ஒரு அனுபவம் உள்ள, இந்த நாட்டிலே இவ்வாறு பிரச்சனை இருக்கின்ற போது ஒரு அனுபவம் உள்ள ஒரு ஜனாதிபதியை தெரிவு செய்ய வேண்டும் என்று நாங்கள் எல்லோரும் சேர்ந்து தெரிவு செய்தோம். அந்த தெரிவிலே 134 மக்களால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் சேர்ந்து அந்த ஜனாதிபதியை தெரிவு செய்தார்கள். அதிலிருந்து ஒரு முக்கியமான விடயம் எல்லோருக்கும், இந்த நாட்டுக்கும் எல்லோருக்கும் தெரியப்படுத்தப்பட்டது. என்னவென்று சொன்னால், இந்த 134 மெம்பர்ஸ் என்கின்ற போது இந்த பாராளுமன்றத்திலே இருக்கின்ற அனைத்து கட்சிகளில் இருந்தும் அந்த ஜனாதிபதிக்கு வாக்கு கொடுத்ததன் காரணத்தினால்தான் இன்று 134 ஆசனங்களை அவரால் பெற்றுக்கொள்ள முடிந்தது. அதில் எங்களுக்கு தெரிந்த வகையிலே ஒரே ஒரு கட்சி மாத்திரம்தான், அதாவது JVP மாத்திரம்தான் தன்னுடைய 3 ஆசனங்களையும் எதிராக பாவித்ததை தவிர மற்ற எல்லா கட்சிகளில் இருந்தும் அவருக்கு வாக்களிக்கப்பட்டிருந்தது. அதில் ஜனாதிபதி அவர்கள் வாக்களித்ததன் பின்பு இந்த இவ்வாறான கொள்கை பிரகடனத்திலே குறிப்பாக சொல்லப்படுகின்ற விடயம், முக்கியமாக ஜனாதிபதி அவர்கள் முக்கியமான பல விடயங்களை சொல்லப்பட்டிருந்தாலும், சகல கட்சி அரசாங்கம், ஓல் பார்ட்டி அரசாங்கத்தை அழைப்பு விடுத்திருக்கின்ற ஒரு விடயத்தை நாங்கள் ஒரு நல்ல விடயமாகவே பார்க்க வேண்டும் என்பதுதான் என்னுடைய விண்ணப்பம். இதை நீங்கள் எதிர்கட்சியாக இருந்தாலும் ஆளும் கட்சியாக இருந்தாலும் இருக்கின்ற ஒவ்வொருவரும் அதை ஒரு நல்ல விடயமாக பார்த்து இதில் எவ்வாறு நாங்கள் சேர்ந்து இன்று குட்டிச்சுவராக இருக்கின்ற இந்த நாட்டை எவ்வாறு கட்டியெழுப்ப முடியும், எவ்வாறு எங்களுடைய மக்களினுடைய கஷ்டத்தை நாங்கள் போக்க முடியும் என்று, காஸ்ட் ஆஃப் லிவிங், ஒவ்வொரு வாழ்க்கை செலவும் அதிகரித்திருக்கின்ற வேளையிலே, 3 நேரம் சாப்பிட முடியாமல் பல வீடுகள் தவித்துக் கொண்டிருக்கின்ற வேளையிலே நாங்கள் அரசியல், கட்சி அரசியல் செய்கின்ற ஒரு காலம் அல்ல என்பதை தெரிந்து கொண்டு எங்களுடைய கடமையை நாங்கள் நிறைவேற்ற வேண்டும் என்று நான் இவ்விடத்தில் விண்ணப்பித்தவனாக. கௌரவ ஜனாதிபதி அவர்கள் சொல்லியிருந்தார்கள், எனக்கு தமிழ் தேசிய கூட்டமைப்பு கூட வாக்களித்திருந்தது என்று சொல்லி. ஆகவே அதில் நான் ஒரு வீடியோவை பார்த்தேன். சுமந்திரன் எம்பி அவர்கள் ஒரு வீடியோவிலே கிட்டத்தில் சொல்கிறார், சாணக்கியன் எம்பியை பார்த்து சொல்கிறார், நீங்கள் எங்களுக்கு முன்பிருந்த பிரதம மந்திரி அவர்கள் 3 கிழமைக்கு முதல் சொன்ன ஒரு விடயத்தையும் நடந்து கொண்ட பல விடயங்களையும் கதைத்ததாகவும், அதில் இன்னும் சாணக்கிய நம்பிக்கு மஹிந்த ராஜபக்ஷ அவர்களுடைய ஆட்சியிலே நிறைய தொடர்புகள் இருப்பதாகவும் சாணக்கியன் சுமந்திரன் அவர்கள் குறிப்பிட்டிருந்ததை நான் இவ்விடத்தில் கூற விரும்புகிறேன். ஆனால் இதை நாங்கள் பிழையாக பார்க்கவில்லை. ஆனால் அவர்களுடைய காய்நகர்த்தலை பார்த்து நான் எங்களுடைய முஸ்லீம் அரசியல் கட்சிகள் பாடம் படிக்க வேண்டும் என்பதற்காக இவ்விடத்தில் அந்த உதாரணத்தை கூற விரும்புகிறேன். ஆகவே இரவில் அவர்கள் பாராளுமன்றத்திலே எவ்வளவுதான் எதிர்த்து பேசினாலும் அரசியல் ஆட்சியிலே இருக்கின்றவர்களுடன் மிகவும் நிதானமாகவும் சாணக்கிய தன்மையுடனும் தமிழ் தேசிய கூட்டமைப்பு காய் நகர்த்துகின்ற ஒரு விடயத்தை இவ்விடத்தில் முன்னுதாரணமாக முஸ்லிம் அரசியல் தலைமைகளும் முஸ்லிம் கௌரவ பாராளுமன்ற உறுப்பினர்களும் எடுக்க வேண்டும் என்று இவ்விடத்தில் விண்ணப்பித்தவனாக, இன்று அவர்கள் கூட அந்த கட்சியினுடைய தலைவர்களை தவிர அநேகமான பாராளுமன்ற உறுப்பினர்கள் கூட இந்த ஜனாதிபதியை ஆதரித்து வாக்களித்ததுதான் எங்களுக்கு தெரிந்த ஒரு விடயம். ஆகவே இது எப்போதுமே ஓட்பாட்டு என்று சொல்லுகின்ற விடயம் வாக்களித்த போதே ஆரம்பித்திருந்தாலும் இதை நீங்கள் ரகசியமாக பேசிக் கொண்டிருப்பதை விடுத்துவிட்டு உடனடியாக ஓபனாக வரலாம். நீங்கள் வெளியே கதைக்கின்ற ஒரு விடயம் மறைமுகமாக போய் ஜனாதிபதியை சந்தித்து அமைச்சு பதவிகள் தாங்கள் அல்லது அது தாங்கள் இது தாங்கள் என்று கேட்பதை விடுத்துவிட்டு நீங்கள் தைரியமாக ஓபனாக வந்து எங்களுக்கு இது வேண்டும் என்று அமைச்சு பதவிகள் மாத்திரமல்ல முஸ்லிம் சமூகத்தினுடைய அரசியல் உரிமைகளையும் நீங்கள் கேட்டு பெற்றுக் கொள்வதற்கு நீங்கள் இங்கு இந்த அரசாங்கத்துடன் இணைந்து வர வேண்டும் என்ற ஒரு விண்ணப்பத்தை நான் இவ்விடத்தில் வைக்க விரும்புகிறேன். அது ரிஷாட் எம்பியாக இருந்தாலும் சரி, ரவுஃபகீம் எம்பியாக இருந்தாலும் சரி, அவர்கள் எல்லோருமாக ரகசியமாக பேச வேண்டிய எந்த தேவையும் இல்லை. ஓபனாக வந்து நீங்கள் எது வேண்டும் என்றாலும் கேட்டு எனக்கு கேள்விப்பட்டது நாளைக்கு கௌரவ ரவுஃபகீம் அவர்களும் நிசாம் காரியப்பர் அவர்களும் அதிமேதகு ஜனாதிபதி அவர்களை சந்திப்பதாக, பயப்படாமல் கேளுங்கள். இன்று முக்கியமான விடயங்கள் பல விடயங்கள் நடைபெறும் என்ற ஒரு நம்பிக்கையுடன் நாடு இருக்கின்ற வேளையிலே இந்த பொருளாதார திட்டம் மாத்திரமல்ல பொருளாதார கொள்கைகள் நல்ல கொள்கைகள் மாத்திரமல்ல இந்த நாட்டை பொருளாதாரத்தில் இருந்து கட்டி எழுப்புவது மாத்திரமல்ல இந்த இனப்பிரச்சினைக்கான ஒரு நிரந்தர அதிமேதகு ஜனாதிபதி அவர்கள் இருக்கின்ற வேளையிலே நாங்கள் மிகவும் கவனமாக நீங்கள் சேர்ந்து அந்த இனப்பிரச்சினையிலே முஸ்லிம்களுடைய பிரச்சனைகளும் வடக்கிலே வெளியேற்றப்பட்டவர்கள் இருக்கிறார்கள், காணி பிரச்சனை இருக்கிறது, எவ்வாறு எங்களுடைய ஒவ்வொரு டிஸ்ட்ரிக்ட்லே இருக்கின்ற பிரச்சனைகள் இருக்கிறது, அதையெல்லாம் நீங்கள் முன்னிறுத்தி அரசாங்கத்துடன் சேர்ந்து செயற்பட வேண்டும் என்று நான் உங்களுக்கு விண்ணப்பித்தவனாக, இன்று இந்த நாட்டிலே இந்த பொருளாதாரத்தை கட்டி எழுப்புகின்ற என்று சொல்லுகின்ற போது நாங்கள் வெறுமனே போராட்டங்களை நடத்தி கொண்டு மாத்திரம் பொருளாதாரத்தை கட்டி எழுப்ப முடியாது. நீங்கள் ஒரு புறம் போராட்டம் நடத்துகிறீர்கள், ட்ரேட் யூனியன் போராட்டம் நடத்துகிறது, அதே நேரத்தில் டூரிசம் எப்படி வரும், IMF ஒரு நிரந்தர ஆட்சி ஒரு ஒழுங்கான ஸ்திரமான ஆட்சி இல்லாத என்கின்ற ஒரு விடயத்தை வெளிநாடுகளுக்கு நீங்க சொல்லுகின்ற போது ஒரு அரசாங்கத்துக்கு அதை சரியான முறையிலே கொண்டு செல்வதற்கு கஷ்டமாக இருக்கும். ஆகவே உங்களுடைய போராட்டம் நியாயமானதாக இருந்தாலும் அதை அந்தந்த அமைச்சர்களுக்கு அந்த ஜனாதிபதிக்கு பிரதம மந்திரி அவர்களுக்கு அந்த போராட்டத்துக்கான காரணங்களை எடுத்து தீர்வுகளை பெறுகின்ற ஒரு விடயத்தை நீங்கள் செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டவனாக, இன்று எல்லோரும் பேசுகின்றீர்கள் தேர்தலுக்கு போக வேண்டும் எலெக்ஷனுக்கு போங்க என்று சொல்லி, தேர்தல் எவ்வாறு இந்த விடயத்துக்கு இன்று நாட்டிலே இருக்கிற பொருளாதார பிரச்சனைக்கு தீர்வாக அமையும் என்று நான் உங்களை பார்த்து கேட்க விரும்புகிறேன். தீர்வு நீங்கள் கடந்த செப்டம்பர் 2017 ஐந்து வருடத்துக்கு பிறகு 2017 செப்டம்பர் 21 இதே பாராளுமன்றத்திலே மாகாண சபையை பிற்போடுவதற்காக நீங்கள் வாக்களித்த வரலாற்றை நீங்கள் மறந்துவிடக்கூடாது. அது தமிழ் தேசிய கூட்டமைப்பாக இருந்தாலும் சரி, முஸ்லிம் காங்கிரஸாக இருந்தாலும் சரி, அகில இலங்கை மக்கள் காங்கிரஸாக இருந்தாலும் சரி, சிறுபான்மை கட்சிகளாக இருந்தாலும் சரி, 13th Amendment 13th அரசியல் திருத்தத்தை நீங்கள் பேசிக் கொண்டிருக்கின்ற நீங்கள் மாகாண சபையை பிற்போடுவதற்கு நீங்கள் உங்களால் இந்த ஐந்து வருடம் இந்த மாகாண சபை பிற்போட்டுவதற்கு இந்த தேர்தலை பிற்போட்டதற்கு நீங்கள் காரணம் என்ற விடயத்தை நீங்கள் ஏற்றுக்கொண்டாக வேண்டும். ஆகவே இந்த நேரம் சுருக்கிய பயனால் இன்று அதிகமாக பேசப்படுகின்ற விடயம் சைனா வெசல் கப்பல். இந்த கப்பல் இந்த நாட்டிலே வந்து ஒரு பாரிய ஒரு 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 பொருளாதார ஒரு சிக்கடிக்குள் இந்த நாட்டை உள் வெளிநாட்டு தொடர்புகளுடன் ஒரு பாரிய சிக்கலுக்குள் தள்ளுகின்ற ஒரு விடயமாக இந்த கப்பல் விடயம் மாறியிருக்கின்றது. இதில் இரண்டு நாடுகளும், குறிப்பாக சைனாவாக இருந்தாலும் சரி, இந்தியாவாக இருந்தாலும் சரி, ஸ்ரீலங்காவை இன்னும் மேலும் மேலும் நசுக்குவதற்கு நீங்கள் உங்களுடைய ராஜதந்திரங்களை பயன்படுத்தக்கூடாது. நாங்கள் மிகவும் மனவேதனையுடன், கஷ்டத்துடன் எங்களுடைய மக்கள் இருக்கிறோம். நீங்கள் உங்களுடைய இந்த நாட்டுக்குள் கொண்டு வந்து இந்த நாட்டை
குற்றிச்சுவராக
நீங்கள் இருக்கக்கூடாது என்று கேட்டவனாக இந்த சந்தர்ப்பத்தை தந்த உங்களுக்கு நன்றி கூறுகிறேன்.
భవన్ సత్య ఉపతమట గరు వడివేల్ సురేష్ మెత్తం ఉపతమట మినిత్తు హాయక కాలత్తి
వసతి విశేషమగ ఇంద్ర జనాధిపతియనుడియ కొల్గై ప్రగణ ఉరే సంబంధమగ ఇంద వివాదతిలే మలయక మక్కల్ సార్బగ కలందకొల్వదిట్టు నాన్ మహిచడగిందే జనాధిపతియనుడియ కొల్గై ప్రగణ ఉరే సిరందదగ అమైందిరుకున్నదు అనాల్ అది సేల్ వడివతిలే అమయవేండు நடைமுறை சாத்தியப்படக்கூடிய வகையிலே அது அமைய வேண்டும் என்பதுதான் மலைய மக்களுடைய வேண்டுகோள். இரண்டாவதாக, கடந்த காலத்திலே, கடந்த வாரங்களிலே மலையகத்தில் நடைபெற்ற காலநிலை சீர்கட்டினால் நாவலப்பிட்டிய, கட்டபூலா, ஹட்டன், மஸ்கெலிய, பதுளை, பூன்லோயா போன்ற பிரதேசத்திலே மிக மோசமாக என்னுடைய தொப்புள்கொடி உறவுகள் பாதிக்கப்பட்டு 6 உயிர்கள் காவு கொள்ளப்பட்டது. ஆற்றிலே அடித்து செல்லப்பட்டும் திடீர் மரணங்கள் ஏற்பட்டும் இருந்தால் அவர்களுக்கு இந்த உயரிய சபையிலிருந்து மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே எங்களுடைய ஆழ்ந்த அனுதாபங்களை அந்த குடும்பத்தாருக்கு நான் தெரிவித்துக் கொள்வதோடு அந்த இருந்தவர்களுடைய ஆத்மா சாந்தி அடைய வேண்டும் என நான் பிரார்த்தனை செய்து கொள்கின்றேன். அடுத்தது, பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு. சம்பள நிர்ணய சபையும் பெருந்தோட்ட கம்பெனிகளுக்கும் இடையில் பேச்சுவார்த்தை தோல்வி கண்டு தொழில் ஆணையாளர் மூலமாக நடைபெற்ற சம்பள நிர்ணய சபை மூலமாக எங்களுடைய ஆதரவோடு 1000 ரூபாய் சம்பளம் அங்கு நிர்ணயிக்கப்பட்டது. ஆனால் அதனை எதிர்த்து 5ஆம் தேதி மார்ச் 2021 2217(3)(7) என்ற இலக்க வர்த்தமானியை ரத்து செய்யுமாறு 20 பெருந்தோட்ட கம்பெனிகள் மேன்முறையீட்டு நீதிமன்றத்தில் வழக்கு தொடர்ந்தார்கள். அந்த வழக்கினுடைய தீர்ப்பு இன்று முழுமையாக எங்களுக்கு அந்த வழக்கு தள்ளுபடி செய்யப்பட்டிருக்கின்றது கௌரவ நீதிமன்றத்தால். ஆகவே அந்த வழக்கு தள்ளுபடி செய்யப்பட்டு மனித நேயம் காப்பாற்றப்பட்டிருக்கின்றது. ஆகவே பெருந்தோட்ட கம்பெனிகள் 1000 ரூபாய் இன்று வாழ்க்கை செலவுக்கு போதாக இருக்கின்றது. நாளைய தினம் தொழிலமைச்சர் அவர்களை நாங்கள் சந்திக்கின்றோம். தோட்டத்தொழிலாளிய சம்பளம் சம்பந்தமாக இன்றைய வாழ்க்கை செலவு கேட்ட வகையிலே உடனடியாக பேச்சுவார்த்தை மூலமாகவும் சம்பள நிர்ணய சபையை அழைத்து 3250 ரூபாய்க்கு ஒரு நாள் வாழ்க்கை செலவு இந்த சபையில் இருக்க எந்த மந்திரிமாருக்கு வாழ முடியாது, எந்த பாராளுமன்ற உறுப்பினருக்கு வாழ முடியாது. ஆகவே என்னுடைய தொப்புள்கொடி உறவுகள் மலைய மக்களுக்கு ஒரு நாள் சம்பளம் 3250 ரூபாய் வழங்க வேண்டிய தீர்மானத்தை சம்பள நிர்ணய சபை மூலமாக நாளைய தினம் தொழிலமைச்சர் பொறுப்போடு அதனை நடைமுறைப்படுத்துவார் என நான் நினைக்கின்றேன். அது மட்டுமல்ல, இன்று சிஸ்டம் சேஞ்ச் சம்பந்தமாக பேசுகின்றார்கள். சிஸ்டம் சேஞ்ச் என்ன? சிஸ்டம் சேஞ்ச், 200 ஆண்டு காலமாக இந்த நாட்டை மலையத்தை வாழ்ந்து கொண்டிருக்கின்ற மலைய மக்களுடைய காணி உரிமை, அவர்களுடைய தொழில் பாதுகாப்பு, அவர்களுடைய தொழில் உரிமை, இவைகளை மனிதாபிமானத்தோடு நடைமுறைப்படுத்த வேண்டும். முதலாளியாக நாட்டில் பொருளாதாரத்தை நாங்கள் சக்திமட்டப்படும் போது அந்த பொருளாதாரத்துக்காக பாடுபட்டுக் கொண்டிருக்கின்ற மலைய மக்களை நாங்கள் சக்திமட்டப்படுத்த வேண்டும். 9000 ஹெக்டேர் காணிகள் காடு மேடாக இருக்கின்றன. அதை மலைய மக்களுக்கு பிரிந்து கொடுக்க வேண்டும், பிரித்துக் கொடுக்க வேண்டும். பிரதேச சபைகளுடைய தரம் உயர்வு வரவேற்கத்தக்கது. ஆனால் மலையகத்திலே பசரை மற்றும் லுணுகலை மற்றும் ஹாலியல ஹல்துமுள்ள போன்ற அப்புத்தலை போன்ற பிரதேச சபைகளை தரம் உயர்த்தி நகரசபைகளாக தரம் உயர்த்தப்பட வேண்டும். என்னால் உருவாக்கப்பட்ட லுணுகல பிரதேச சபை 160 விதமான மலையக மக்களை, பெருந்தோட்ட மக்களையும், 40 விதமான சகோதர மக்களையும் கொண்ட ஒரு பிரதேச லுணுகல பிரதேச சபை. லுணுகல பிரதேச சபையும் அப்புத்தல் நகர சபையும் பிரதேச சபையும் ஹல்துமுள்ளையும் ஆலியலையும் அப்புத்தலையும் உடனடியாக நகரசபையாக தரம் உயர்த்தப்பட வேண்டும் என இந்த சபையில நான் கேட்டுக் கொள்கின்றேன். அது மட்டுமல்ல, இன்று பெருந்தோட்ட தொழிலாளிய உரிமைகள் பெருந்தோட்ட கம்பெனிகள் முழுமையாக உணர்ந்து புரிந்து மனதாபாடு நடந்து கொள்ள வேண்டும். நீதிமன்றமே தள்ளுபடி செய்திருக்கின்றது உங்களுடைய அட்டகாசத்தை. ஆகவே பெருந்தோட்ட கம்பெனிகள், பெருந்தோட்ட கம்பெனிக்கு வக்காலத்து வாங்குகின்ற பாராளுமன்ற உறுப்பினர் அமைச்சர்களையும் கேட்டுக் கொள்கிறேன், நீதிமன்ற மேன்முறையீட்டு நீதிமன்றத்தில் 1.5 வருட காலமாக இழுத்தடிக்கப்பட்ட இந்த 1000 ரூபாய் சம்பள உயர்வு முடியாது. 1000 ரூபாய் இல்லை எனக்கு முடியும். நீதிமன்றம் நியாயமான தீர்ப்பை வழங்கினால் மலையக மக்களுடைய நலன்புரி திட்டங்கள், அவருடைய பாதுகாப்பு, தொழில் சட்டம், இந்த தொழில் சட்டத்திலே சம்பள நிர்ணய சபையிலே 136வது சரத்துக்கு அமைய அனைத்து பாதுகாப்பு உறுதி செய்யப்பட வேண்டும். நலன் மொழி திட்டங்கள் சரியான முறையில் நடைபெறத்த வேண்டும். மனுத்தியான விவசாயி மனுத்தியானங்கள் சட்ட முறையிலே நடைமுறைப்படுத்தப்பட வேண்டும். பெருந்தோட்ட பெண்மணிகள், கொழுந்து பறிக்கும் பெண்கள், தாய்மார்களை வஞ்சித்துக் கொண்டிருக்கின்ற பெருந்தோட்ட கம்பெனிகளுக்கு சாவுமணி அறுத்திருக்கின்ற நீதிமன்றம் சாவுமணி அறுத்திருக்கின்றது. அதை நடைமுறைப்படுத்துவதற்கு அனைத்து மலையக பிரதிநிதிகளும் ஒன்று சேர வேண்டும். நாங்கள் நாளை தொழிலமைச்சரை சந்தித்து இதன் நடைமுறைப்படுத்துவார்கள் எங்களுடைய அர்த்தத்தை பிரயோகிப்போம். வாழ்க்கை செலவு 3,250 ரூபாய் நடைமுறைப்படுத்த வேண்டும். உடனடியாக சம்பள நிர்ணய சபையில் 3,250 ரூபாய் ஒவ்வொரு தோட்டத்தோட 8 ஹவர் வேலை தான் கொடுக்கணும். அங்க கிலோ கணக்கு பேச முடியாது, கிலோ நோம் என்று எங்களை வஞ்சிக்க முடியாது. நேர்மையாக உழைப்பவர்கள் மக்கள். ஆகவே மலைய மக்களுடைய தொழில் பாதுகாப்பை உறுதி செய்யக்கூடிய சட்டபூர்வமான நடவடிக்கை நீதிமன்றத்தில் நடந்திருக்கிறது. பாராளுமன்றம் முழுமையான ஆதரவை கொடுத்து புதிதாக நியமிக்கப்பட்டிருக்கின்ற அதிபர் ஜனாதிபதி அவர்களிடம் நான் கேட்டுக்கொள்கின்றேன், மலைய மக்களுடைய காணி உரிமை தரிசு நிலங்களை பகிர்ந்தளித்தல், இந்த தொழில் சட்டங்களை நடைமுறைப்படுத்துவதற்கு உடனடியாக உங்கள் கொள்கை பிரகடனத்தை நாங்கள் வரவேற்கின்ற அதே சூழ்நிலை இதனையும் நடைமுறை சாத்தியப்படக்கூடிய வகையில் நீங்கள் நடைபெற்ற வேண்டும் என்று மலையக மக்கள் சார்பாக ஆணித்தரமாக இந்த சபையில் நான்
கேட்டுக்கொள்கின்றேன். நன்றி.
கரு நியோஜ்ய கதாநாயகத்துமணி அதுமே விவாதைய சஹா பசுகிய காலையத்தியும் ஆண்டு மாறுவ ஜனாதிபதி ஒரு பத்தியுமே சியாலம சிதுவுன்னு எக்கமேக்க காரணாவாக் நிசா எகவாங் ஜனாதிபத்துவமாக வச்சன ஒளிம கியூவோத் அப்பே நாட்டே ஆர்த்திக கிரமேதையான் சகசியுத்தே கிசேதையான்னு அப்பிதான் தசக திக துணத்திசே வாதக்கர காணும் மேகதமாக எத்த கதாவும் அப்பே நாட்டே ஆர்த்திகே பயத்ம உடுத்தமாய் ரஜேக அநாகத்தே தீயனே சார் ரஜே பயத்ம தீயன் ஆர்த்திகே கடாகன வெட்டணும் ரஜாக் பவுத்தின் பே ஏகத்தமாய் அப்பகுகிய மாசத்துக்கத்துன தக்கி மகாஜனதாவை எலியட்டாவே மகாஜனதாவை அரகல கெருவே மகாஜனதாவை வினத்தேவல் கெருவே ஜனாதிபதி வரையாட்ட இவத்து என்ன கிவே அகமதி வரையாட்ட இவத்து என்ன கிவே எக்கம ஹேத்து அன்னிசா ஏத்தமாய் அப்பே ஆர்த்திகே நிசி கமம் மார்க்கு கமங்கரன் நே நிசா சமாட்டேக்க நோக்கு காரணம் வேண்ட போலும் அண்ணமுத்து அப்படி தன்னவா பசுக்கி அவரு தெக்கா மாறே அத்துலே அப்பே ஆர்த்திகே கிசியம் ஆக்காரிக்க இதிரி கமன கேம சந்தாத்தியன்னு சீரு இதக்கட வளக்குகள் அப்படி தன்னா மே அப்பே ரஜே பௌகிய காலே சம்பூர்ணம பது கபாஹரிய பொடிகானக் நமே பில்லியன் ஹைசிய கபாஹரிய ஏவாகேம அப்பே ரட்டே போகிற சாணாதாரே போகிற முதலட்டோ சாணாதாரட்டோ முனவிதிகட்டோ அது கண்ட பெரிய மட்டமட்ட போகிற நெவத்து அப்பே கிருஷ்கர்மாந்தி கடாகன வெட்டணும் ஏவா தம இலங்கட்ட அப்பே மெதப்பந்தியர் தேருனா அப்பே ரட்டே கிசிவோ அநாகத்தியாக ஏனிசா அநாகத்தியாக நதி பாவ தேருணாமத்தமாய் ஜனதாவ தமங்கன பிய விழா தமாய் பாரட பேல கேகவு மேக உங்க தேருங்கண்ட வெறியுனோ மங்கிதனோ அப்பி கவுரு அந்துரை அத்தப்பத்தகானோ இக ஜனாதிபத்துமா தேருங்கரங் தீயதெங்கன மம எக்ரபத்தகின் சந்தோஷனோ ராஜ்ய நாயகே கட்டியட் அப்பி தன்னோ தம அபுத்துமா தன்னோ அகரு நியோஜகதா நாயக துமனி அப்பே ரட்டே ராஜ்ய ஆயத்தன முகதுனே கிய ராஜ்ய ஆயத்தன பொடியேவ நெமே விதுலி பல மண்டலே ஏவாகேம பெட்ரோலியம் கார்பரேஷன் எக லங்கம தும்ரிய மே தவந்த ஆயத்தன சா அணிக்குத்தே வாட ஹெம ஆண்டுவாக் பத்திரு தமங்கே ஹெஞ்சையன் பமனாய் அடுகான ஏகொல்லாங் சமஹாரன் சமஹாரக்குட ஏ ஏ ஆயத்தனே அடுகான தேருங்கண்டுவாக் புலுவங்க மக்தி புண்ணே என்சா தசக தெகாத்துனத்திசி அத்தியுனுதே தமாய் ஏ ஆயத்தன கிரமானுகூலவ ஆர்த்திக வாசி பல்லம்பெஸ்ஸா ரஜேட சித்த உணாய ஆயத்தன ரெககாட்ன முதல் தென்ன முதல் துண்ண ஜனதாவகே பது முதல் வெளிங் ஏக முதல் தென்ன பெரி உணத்தேக முதல் நயட்டாரந்தில தியனோ என்சா அப்பே பெங்கு பத்தியட்ட அப்பே இபிஎஃப் இடிஎஃப் ஆயத்தன வல்லட்ட ஏ அறுமுதல் வல்ட விசால பிரச்சனை கதி வெளி தீரும் ஏனிசா மதக்க தியாகன்னோனே மே வினஸ்கம தெங்கபிக்கரான் நெத்தங் ஏ ராஜ்ய ஆயத்தன முகத் கொய் விதியட பிரதியோகத்த கரன் கேள் அப்ப கௌரவத் கியன்னு பாய் மேக தீந்து கரன் நெத்தங் அப்பே ரட்ட அநாகத்தியன்னே ஐஎம்எஃப் கட கியாத் வின நாயதன தனகட கியாத் அப்பி நாய கெவ்வாத் நொகெவ்வாத் மதக்க தியாகன்ன அப்பி ஏ ஆர்த்திக கலமனாக்கரன வினசா அப்பி கரே நெத்தங் அப்பி சம்பூர்ண மேக வினாசன மேக உதாரணம் கியன்ன மமே பௌகிய காலே மகே ஆசனே தியன அப்பே லங்கம ஆயத்தனே லங்கம டிப்போவே காரியக்ஷமதா அதிகரன்னு கேள மங்க அமைதி வரையாக இருந்தலாம் சபாபதி வரையாக இருந்தலாம் சீலம நிலதாரின் கியூ அத வினக்காங்க முன்னோத்துலானே எம நித்ராசீலி ஆயதாலா கோமந்தமே ஆயத்தன கெனியான்னு කොහොමද ආණ්ඩු පවත්වන්නේ? එතකොට මහජනයා පාරට බහිනක සාධාරණද? තමන්ගේ මූලික දේවල් ලැබෙන්නේ නැති වුණාම මහජනතාව පාරට බහිනවා. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවක් නම් ආණ්ඩුව කළමනාකරණයේ දක්ෂ විය යුතුයි. ඊළඟ අවුරුදු 10ට අපේ ආයතන වෙනස් කරන උපාය මාර්ග ගැන අපි කතා කළ යුතුයි. ඒ ආයතන වෙනස් කිරීම සඳහා වන අලුත් කළමනාකරණ විධික්‍රම ගැන අපි කතා කරන්න ඕනේ. ඒක මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ, ඇමති මණ්ඩලයේ කතා කරන්න ඕනේ, අපි කතා කරන්න ඕනේ. එහෙම නැති පාර්ලිමේන්තුවකින්වත් එහෙම සාකච්ඡාවක් නැත්තනකින්වත් එහෙම නැති ආණ්ඩුවකින්වත් මෙලෝ වැඩක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ
නැහැ. මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා ඉතාම හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මම කතා කරන්නේ අපි කවුරු ජනාධිපති වුණත් පුද්ගලයෝ මත රැඳෙන කාලයක තත්ත්වය අපි අවසන් කළා. ප්‍රතිපත්තිය මත රැඳෙන අලුත් වැඩපිළිවෙලකට අපි ඉදිරියට යන්න ඕනේ. පුද්ගලයෝ දිහා බලාගෙන අපි මේ රට සම්පූර්ණයෙන් නැති කරලා දැම්මා. එහෙම අර තමන්ගේ පුද්ගලික ආටෝපේ උඩ, එහෙම නැත්නම් පවුලක තියෙන ආටෝපේ උඩ කවදාවත් රටක් ගෙදියන්න බෑ. ඊට වඩා ප්‍රතිපත්තියක් වැදගත්. ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේ වගකීම තියෙන මේ පාර්ලිමේන්තුවට නම් ඒ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට බිය නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ කැබිනට් මණ්ඩලයකට පමණයි. මේ පාර්ලිමේන්තුවේ බොන කමිටුපත් කෙරුවත් ඒ කැබිනට් මණ්ඩලය තමයි එම ප්‍රතිපත්ති තීන්දුව ගන්න සායවක් ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි රටේ අනිකුත් නිලධාරි පන්තිය අහන්නේ. ඉතින් ඒ නිසා රජයකට යුතු පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ අලුත් ආර්ථික වෙනස්කම ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න. මේකට බයයි කවුරුත්. ඒ ආයතන වලට මොකද කරන්න කියලා අපි කතා කරන්න ගියොත් ඒ කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවා පෞද්ගලීකරණය කරනවාද? එහෙම නැත්නම් පෞද්ගලික රාජ්‍ය ආයතන බවට පත් කරනවාද? නොයසේ නම් කොටස් වෙළඳපළ ඇතුළට ඒවා දානවාද? සාමාන්‍ය ජනතාවට විවෘත කරනවාද? අලුත් කළමනාකරණ ක්‍රමයන් නිර්මාණය කරනවාද කියන දවස ඉතා නුදුරදී අපිට පැහැදිලි තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව ගන්න නැතුව මං හිතන්නේ මේ ආණ්ඩුවටත් ලොකු ප්‍රයත්නක් තියෙනවා කියලා කවුරු මොනවා කිව්වත් තව ජනතා නැගිටීමකට පෙර ජනතාවගේ මේ සැබෑ ස්වරූපය ගරු නියෝජ්‍ය කතාන්දර අඳුනාගෙන ඒ සැබෑ ස්වරූපය තේරුම් අරගෙන ඒ සැබෑ අදහස අපේ අවධාරණයට අරගෙන අපේ දේශපාලඥයා මීට වඩා විනයගරුක දූෂණයෙන් තොර රටක් බවට පත් කරන ජනතා නායකයෝ බවට පත් වෙන දවසක් අපේ රටේ ඇති වෙනකන් ජනතාව කිසිම අවස්ථාවක අපිට සමාව දෙන්නේ නැහැ කියන එක මතක් කරන්න මගේ වචන සුවපිය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීනි. මීළඟට ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායක උතුමනි, මම ප්‍රථමයෙන්ම නවකපත් වෙච්ච අපේ ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් සුභපතන අපේ ගිලමින් පවතින රට ඔසවත බණ්ඩ ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාව කරන ගමන් මම හිතන්නේ 8 ජනාධිපතිවරයා විදිහට අපේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුළ තමන්ගේ ප්‍රතිපත්ති දර්ශනය නැත්තම් රාජාසන කතාව ඉදිරිපත් කරපුවාම ඒ පිළිබඳව තවදී අද දවසත් මේ විවාදයට ලක් කරලා තියෙනවා. දැන් අපි ජනාධිපතිවරු 8 ගත්තාම මේ ඔක්කොම 8 දෙනාම මේ රාජාසන කතා සියල්ලම අධ්‍යයනය කරලා බලපුවාම මේ වගේ ලොකු පරස්පරයක් වෙනසක් අපිට දකින්න නැහැ. මේ සියල්ලම කතා කරපු දේවල් අර අපි පොඩි එකාගේ රචනාව කියනවා වගේ. හැබැයි පොඩි එකාගේ රචනාවට වැඩිය ශිෂ්‍යත්ව ලියන කෙනෙක්ගේ රචනාවට වැඩිය මේක එක්ස්පර්ට් කෙනෙක් ලියපු එකක්. මේක වසර 45ක් දේශපාලනේ පරිණත වෙච්චි, දේශපාලන අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්චි දේශපාලඥයෙක් ලියපු කතාවක් නිසා මේක අපිට කොහොමත් වැදගත් කියලා ගන්න පුළුවන්. මොකද ශිෂ්‍යත්වයක් ලියන දරුවාගේ රචනාවට වැඩිය සාමාන්‍ය පෙළ ලියන දරුවාගේ රචනාව ස්ටෑන්ඩඩ් එකෙන් ඉහළ තියෙනවා. ඒ වගේම උසස් පෙළ කරන කෙනෙක් වගේම දේශපාලන පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්ට කිව්වොත් ඔබ ජනාධිපති කියලා හිතාගෙන ඔබේ ප්‍රතිපත්ති මාලාව කියන්න කියලා කිව්වොත් මම හිතන්නේ මේ ඉන්නේ 225ම ඔය වගේ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරොත් ඒක මේකට නොදෙවෙනි වෙන්න තියෙනවා. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ තියෙන මේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ කියන ප්‍රතිපත්ති මාලාව, මේ කියන වැඩපිළිවෙල, මේ දර්ශනය යථාර්ථයක් බවට මේ මහ පොළවේ පත් කරේ කවුද කියන එකයි. එසා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ ඉදිරිපත් කරපේ අපි අඩුපාඩු කියන්න යන්නේ නැහැ. මේක හොඳයි. මේකේ වරදක් අඩුපාඩුවක් නැහැ. හැබැයි මේක මේ මහ පොළොවේ යථාර්ථය බවට පත් කරනවා. අපි මේ ගැන කතා කරනවා නම් මේක හොඳ නුදුහන කතා කරනවා නම් මේ තුමාගේ පාලන කාලයක අවසානේ මෙතුමා මේකෙන් 100ට කීයක්ද මේක යථාර්ථය බවට පත් කරේ කියලා. අන්න එතන තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් අපිට මේක අලුත් දෙයක්ුත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අත්පොත් තියපු අපිට මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 94 ඉඳලා එතුමාගේ දර්ශනේ මේක තමයි. එතුමා 2001 මේක නැවත ක්‍රියාත්මක කරන්න ගිහලා 2004 එතුමාට ගෙදර පරිදිලා ගෙදර යන්න වුණා. ඒ වගේම එතුමා 2015 මේ දර්ශනයම ක්‍රියාත්මක කරගන්න ගිහලා අවුරුදු 5ක් ඉවර කරන්න කලින් අවුරුදු 4 මාර්ගින් පරිදිලා ගෙදර යන්න වුණා.
දෛවෝපගත සිදුවීම කියන්නේ ඒ පරාජයට පත්කරන්න එතුමාට කොන්දපල නැහැ, එතුමා කොටියාය, එතුමාට දරුවෝ නැහැය, එතුමාට අරක නැහැය, මේක නැහැය කියලා විවේචනය කරපු මේ අවුරුදු 94 ඉඳලා අවුරුදු 28ක් තිස්සේ විවේචනය කරපු උදවියම අද Tamanට වෙන ගැලවිජ්ජාවක් නැති වෙනකොට 134 දෙනෙක් ඡන්ද දීලා එතුමා පත් කරගන්න. මේ පාර්ලිමේන්තුව පළු යනකම් මේ රනිල් වික්‍රමසිංහයි කියලා මේව වැරදි කිය පළු අරපු අයම හොරෙන් රහසෙන් ඡන්ද දීලා 134ක් ගුව මම ඒක පිළිගන්නේ නැහැ. 134යි අර ප්‍රතික්ෂේප කරපු ඡන්ද 4යි ප්‍රතික්ෂේප ගොඩේ හිස්කොළ දාපු කට්ටිය, කටු ගාපු කට්ටිය, ඒ වගේම අර එන්න නැතුව හිටපු දෙන්නයි. එතකොට 138යි 38යි අර දෙකයි 140යි. ඊට පස්සේ අර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද තුන. එයාත් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට යටිගුඩි උරුත් ජයග්‍රහණේ තහවුරු කරන්න සම්මාදම් වෙච්ච උදවිය. මේ ජනතා විමුක්ති පෙරමුණට අරගලයට නායකත්වය දුන්නා නම්, අරගලෙත් එක්ක අත්වල් බැඳගෙන හිටියා නම්, මේ ජනතාව ඉල්ලන වෙනස මේ පාර්ලිමේන්තු තුල කරගන්න ඕන නම්, මේ තමන්ගේ අනුර කුමාරතුමාට ඡන්ද තුනක් හම්බෙන්න කියලා දැනගෙන මේ ඡන්ද තුන තියාගෙන පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. ඒ තුනත් එකතු කරලා පොදු ඒකාබද්ධ විපක්ෂයක් විදිහට එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ටික වෙනස් කරගෙන ජනතාව මතයට අහුම්කම් දෙන්න ක්‍රමවේදයක් සැලැස්මක් මේ මතවාදයේ ගොඩනගන්න ශක්තිමත් වෙන්න අවස්ථාව උදා කරන්න තිබුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කරේ තමන්ගේ තුන් දෙනා දෙනම කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට ඒකට අවස්ථාව උදා කරලා දීපේක තමයි කරේ. ඒ වගේම ජනතා විමුක්තියට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කටයුත්ත තුන අපි දැක්කා ඊයේ පෙරේදා පැතුල් කර්නල් මැතිතුමා ඒ අරගලයේ හිටපු කියලා එතුමා පාර්ලිමේන්තුවට ගහන්න ආවයි කියලා එදා 14 වෙනිදා අරගලයේ අවසාන මොහොතේ ගහන්න ආවා කියලා එතුමාත් අඩංගුවට ගත්තා. හැබැයි ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සහෝදරයා සුනිල් හඳුන් නැත්තු මෙතුමාලා තමන්ගේ Facebook වල දාලා මෙතෙන්ට අවිල් අරගලේ මේ පාර්ලිමේන්තුවට ගහන්න ආපු අරගලයට නායකත්වය දුන්නා. හැබැයි ඒ කට්ටිය අතරංගුඩ ගත්තද? ඒ කට්ටියට විරුද්ධ නීති ක්‍රියාත්මක වුණාද? ඒ නිසා සම්පූර්ණ මෙදා ඒ 14 වෙනි දරග අපි 9 වෙනි දරගලේ මේරටේ ජනතා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තා. 9 වෙනි දරගලේ කරලා මේරටේ විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යවන්න පුළුවන් වුණා. ඒ වගේම ඒවලි වෙරලා 14 වෙනි දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන් වැඩ බලන ජනාධිපතිවරට දියුරුම් දෙනවා කියලා ඒ පණිවිඩයට අවිල අග්‍රාමාත්‍ය කාර්යාලයට වටලනකොට ඒ ජයග්‍රහණයේ උපරිම දැනට අවිලා තියෙනකොට ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත්තු නායක ප්‍රමාණයක් කොහෙවත් නැති අරගලයක් කියලා පාර්ලිමේන්තුව වටලන්න අවිලා මේ අරගලේ පාවල දුන්නා. එදා ඒ පහර දීපේක නිසා එදා හමුදාවට ගහන්න ගිහිල්ලා කරුවලේ මේ ප්‍රශ්න ඇති කරගත්තු නිසා අරගලේ දියාරුණා. ඒ නිසා අරගලේ සැබෑ ජයග්‍රහණය ලබන්න දීපිච්ච පාර්ලිමේන්තුව ද ඡන්දට එන්නනකොට අරගලේ දියාරු කළ පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙච්ච ප්‍රතිඵලයේ විදියට අද අපිට ජනතා විල්ලපු අහුම්කන් ජනතා විල්ලපු වෙනස පාර්ලිමේන්තුව වලින් දෙන්න බැරුණා. ඒ නිසා අද අපිට කනගාටුයි. මම ඇහුවා දැන් එහා පැත්තේ ඇමතිවරු දෙන්නේ ඇමතිවරයෙක් කතා කරා, ඒ වගේ හිටපු ඇමතිවරයෙක් කතා කරලා කිව්වා ජනතා හඬට අපිට අහුම්කන් දෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවට අපිට එකතු වෙන්නලු. ඔව් අපි ලැහැත්ති සරුප අපි අද නෙමෙයි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න. හැබැයි සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කියලා කතා කරන්නේ කවුද? තමන්ට ඒ වෙනුවෙන් අහුම්කන් දෙන්න තිබිච්ච වෙලාවේ ජනතා මතයට අහුම්කන් දෙන්න නැතුව තමන්ගේ කතරේන් ජනතාව එපා කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරලා දැන් අරගලයට ගහලා ජාත්‍යන්තරයෙන් පච වෙලා අර ටයිසන් සමාගමට දීපු එක පොන්දු පැත්තකින් තියලා ඇමතිවරයාට බොරු මේකක් හදලා ඉවරලා ඒකේ දීපු තීන්දුව නැවත දියුරුම් දෙන්න දුන්නාට පස්සේ ටයිසන් සමාගම ඇතුළු සම ජාත්‍යන්තරය අපේ රටෙන් ගිලිලා යනකොට ඒ තිබිච්ච පව් ටික අපි ලව්ව කමා කරගන්න අපිට කියනවා එන්න සරුපාක්ෂිකම. හැබැයි අපි ගහන අරගලයට අපි විනාශ කරන මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි අපේ මතය ගෙනියන්න අපි කටයුතු කරනවා. උඹලා ඇවිල්ලා අපිට ජාත්‍යන්තර දීලා දීපල අපි උන්ගේ පව් ටික අපි කරගහන්නු. ඒ නිසාද අපිට මේ සරුපාක්ෂික ආණ්ඩුව රණගන්නේ? අපි මේ රට ගොඩනගා අපි මේ අපේ රට අපි අරගලයේ කියන සමස්ත ජනතාවට අපි ඉල්ලනවා අපි ඔබේ අරගලයේ නායකත්ව දීපු උදවිය අපි ජන වැඩි ජන සහභාගීත්වයක් දීපු පක්ෂය. හැබැයි අරගලයට අරමුණක් තියෙන්න ඕනේ. හෙට මේ ජනාධිපතිවරය ලැබුවොත් අපි ඊගාට පත් කරගන්න ජනාධිපතිවරය කවුද කියන එක ඉස්සරහ තීන්දුව කරලා ඉන්න ඕනේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාවයට හැමදාම මේ රට අරගල කරගෙන අරගෙන කරගෙන මේ රට විනාශ කරන්න සජබ විදිහට අපි සූදානම් නැහැ. අපි මේ රටේ සැබෑම අරගල කරන්න ලැහැත්ති. රටේ ජනතාවගේ මතය අනුව මේ රටේ පාර්ලිමේන්තු තුල හැබැයි ජනතා නායකයෙක් නිර්මාණය කරන්න පුළුවන් අපි ලැහැත්ති. ඒ නිසා අපි ඉල්ලනවා හැම කෙනෙකුම එකතු වෙමු. මේ රටේ දැන්වත් ඔබ දැන් පත් කරගෙන ඉවරයි. හැබැයි දැන්වත් මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා හැබැයි හැමදාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මන්ත්‍රය වගේ කතා කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වගකීමක් තියෙනවා. මේ රාජපක්ෂරු සතුටු කරන්න මේ ආණ්ඩු පැත්තේ ඉන්න කට්ටිය සතුටු කරන්න උත්සාහ කරන වෙනුවට රටේ සමස්ත ජනතාව සතුටු කරවන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ මේකේ
අයිස්ක්‍රීම් එකක් නැහැ.
හතර පාරක් ආණ්ඩු මේ පත්වෙලා මේ අගෝස්තු විස්තරතම අවුරුදු දෙක සම්පූර්ණයි. ඒ අවුරුදු දෙක ඇතුලේ හතර පාරක් අමාත්‍ය මණ්ඩල සංශෝධන වුණා. අගමැතිවරය වෙනස් වුණා. ඈ ජනාධිපතිවරය වෙනස් වුණා. ඉතිහාසය බලන්න නිසා මේ ඇතුලේ කොච්චර
අවසන් කරන්න ලබන්තුමා.
කොහොම වෙනවත් මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා වගකීමක් ඇතුව මේ රට පිළිගත්තව වෙනසකට යන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරොත් අපි අනිවාර්යයෙන්ම සජීවී විදියට මේ රටේ ප්‍රධාන විපක්ෂය විදියට මේ රටේ උන්නතිය ගැන හිතලා මේ රට තවත් එක දවසක්වත් එක පැයක්වත් එක තප්පරයක්වත් ආපස්සට යන්න නොදී සැබෑ
ජාතික ආදරය
කරන පක්ෂයක් විදියට අපි මේ රට ගොඩනගන්න උදව් කරන්න අපි ලැහැත්ති කියන පණිවිඩය ලබා දෙමින් මගේ වචන සුවල්ප අවසන්
කරනවා. ප්‍රොෆෙසර් තෙවතුමා මට ගරු ආචාර්ය නාලක ගොඩෙහිව මැතිතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජාසන කතාව සම්බන්ධ විවාදේ කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට පත් වෙලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරලා 325,479 ඡන්ද අරගෙන ලංකාවේම තුන්වෙනියට. ඒතර ඒ වෙලාවේ මට ඡන්දය දුන්නේ විශේෂයෙන්ම අර 69,00,000 ජනතාව. ඒ සියලු දෙනාම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණා මේ රටේ වෙනසක්. අර අද අපේ තරුණ පිරිස කතා කරන සිස්ටම් චේන්ජ් එක තමයි ඒ අය බලාපොරොත්තු වුණේ. ඒ අය බලාපොරොත්තු වුණා සෞභාග්‍යමත් දේශයක්. නමුත් අවාසනාවකට වගේ අපේ ආණ්ඩුවේ පළවෙනි අවුරුදු දෙක අවුරුදු දෙකම ගත වෙනකොට ඒ අපේක්ෂාවන් බිඳ වැටෙනට පටන් අරන් තිබුණා. විශාල ආර්ථික ගැටලු ඇවිල්ලා ඒ ආර්ථික ගැටලු රජයට පාලනය කරගන්න බැරුව ඒ ආර්ථික පීඩනය නිසා අවසානයේදී ජනතාව තුළින් අරගලයක් මතුවෙලා අපේ නායකත්වයේ පවා වෙනස් වුණා. අපේ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නට සිද්ධ වුණා. ඊට පස්සේ මේ රටේ ව්‍යවස්ථාවට අනුව අපිට සිද්ධ වුණා මේ පාර්ලිමේන්තුව තුළින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගන්නට. ඒ වෙලාවේ ජනාධිපති අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුව තෝරා ගන්නට තිබුණේ රහස් ඡන්දයක්. මම දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ඇයි මේක රහස් ඡන්දයෙන් කරන්න අවශ්‍ය කියලා. මොකද මහජන නියෝජිතයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිර්භීතව ජනතාවට කියන්න මම මේ රටේ පාලකයා ඉදිරියට තෝරා ගන්නට ඡන්දය දෙන්නේ අහවල් පුද්ගලයාට කියලා. මට ඒ නිර්භීතත්වය තිබුණා. මම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ වෙලාවේ අගමැතිතුමා එතුමාගේ කාර්යාලයට ගිහිල්ලා නාම යෝජනා දුන්න දවසේ කිව්වා, ගරු අගමැතිතුමනි ඉදිරියේදී එන ඡන්දයේදී මම ඔබතුමාට ඡන්දය දෙන්නේ නැහැ. මම ඡන්දය දෙන්නේ දල සලහපරම මැතිතුමාට. ඔබතුමාට ඡන්දය නොදෙන්නට හේතුව තමයි, මොකද ඔබතුමාට පසුගිය මැතිවරණයේදී මම ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව කතා කරා. මම හම්බන්තොට විකුණුණේට විරුද්ධව කතා කරා. මම FCID විරුද්ධව කතා කරා. මම බැඳුම් කර මංකොලට විරුද්ධව කතා කරා. එසම මට ප්‍රතිපත්තිමේ වශයෙන් ඔබතුමාට ඡන්දය දෙන්න බෑ. නමුත් ඔබතුමා පළපුරුදු නායකෙක්. ඔබතුමා මේ මැතිවරණ දින ජයග්‍රහණය කරන්නත් ඉඩ තියෙනවා. එසම මම ඔබතුමාට සුබ පතනවා කියලා. මට ඒ වෙලාවෙ පුළුවන්කම තිබ එක කියන්න මම අදත් ඒක කියනවා. හැබැයි කොහොම හරි අවසානයේදී ඡන්දය පැවතුණා. ඡන්දය 134 කරගෙන මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා පත් වුණා. ඒක සුජාතභාවය ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ ඡන්දය 134 ඇත්තටම තිබුණා නම් පසුගිය හදිසි නීති විවාදයේදී අර එතුමාට විරුද්ධව ඡන්දය දුන්නත් එතුමාට ඒ විවාදයට පක්ෂව ඡන්දය දීලත් 120ක් විතර ලැබුණා කියන ප්‍රශ්නය අපිට තියෙනවා. කෙසේ වෙතත් ඒක දැන් අපි අමතක කළා දාමු. දැන් එතුමා ව්‍යවස්ථානුකූලව පත්තල ඉවරයි. මම හිතන්නේ අපි කිසි කෙනෙක් ඒක එතනින් එහාට අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි හැමදාම කිව්වේ අපි ව්‍යවස්ථාවට ගරු කරන්න ඕනේ කියන කාරණේ. දැන් මෙතනින් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? අපි පසුගිය කාලේ පුරාම විශේෂයෙන් පසුගිය මාර්තු මාසයේ විතර ඉඳලා දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් කතා කරපු අය. මම දෙවෙනි කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් වුණාම මම කියලා මගේ ඉල්ලාස්වීමේ ලිපිය දුන්නා හිටපු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමනි මේ ඉල්ලාස්වීමේ ලිපිය අරගෙන ඔබතුමාට පුළුවන් නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මම ඒකට සහාය දෙනවා. මට වරප්‍රසාද අවශ්‍ය නැහැ. මට තනතුරු අවශ්‍ය නැහැ කියලා අපි අදත් ඉන්නේ ඒ තත්ත්වෙම. ඒක අපි සන්තෝෂ වෙනවා. අලුත් ජනාධිපතිතුමා දැන් සර්වපාක්ෂික ආණ්ඩුව පිටවන්න උත්සාහ කරනවා. එතුමා කතා කරනවා සියලුම පක්ෂවලට. මේ ප්‍රශ්නේ තියෙන්නේ කතා කරන සර්වපාක්ෂික ආණ්ඩුව ජනතාවට අවශ්‍ය දෙයද? අපි කතා කරපු දෙයද? අපි කතා කරේ වෙලාවේ නියෝජ්‍ය කතානායකතුමනි අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන. මොකද මේ වෙලාවේ මේ රටේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වෙනවා නම් මේසා විශාල පිරිසක් ස්වාධීන වෙලා ඉන්න බෑ. මේ විදිහට විපක්ෂය ඇවිල්ලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බෑ. මේ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්ද ලැබෙන්නද බෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපිට අමදාම තියාගන්න බෑ. යම් කිසි කාල සීමාවකට පසු මේ සර්වපාක්ෂික ආණ්ඩුව විසුරන්න ඕනේ. එහෙමනම් කාල සීමාවක් කියලා තාවකාලිකව දක්ෂතම පුද්ගලයන් කිහිප දෙනෙක් දාලා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් ගෙනියන්න කියන එකයි අපේ මතය වෙන්නේ. ඒ නිසා පසුගිය දවස්වල මමත් අපේ සහෝදර මන්ත්‍රීවරු 14 දෙනෙකුත් ජනාධිපතිතුමා හම්බෙන්න ගියා. අපි එතුමාට කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න, හැබැයි කුඩා කැබිනට් මණ්ඩලයක්, විශාල කැබිනට් මණ්ඩලයක් නෙමෙයි, අන්තර්කාලීන කාලයක් කියලා ඒක කරන්න අපි ඒකට සහාය දෙන්නම් කියලා. නමුත් මට පේන විදිහට ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ යන්නේ. අපිට දැන් දැනගන්න ලැබෙන විදිහට විශාල කැබිනට් මණ්ඩලයක්, විශාල රාජ්‍ය මතුරු ප්‍රමාණයක්, ඒ විතරක් නෙවෙයි මේ පිහිටවන්න යන ආංශික කාරක සභාවලටත් කැබිනට් බලතල දීලා කරන්න යන මේ බලය රඳවා ගැනීම විකාරයක් තමයි මේ සිද්ධ වෙන්නේ යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ප්‍රතිපත්තිමය වශයෙන් ඒකට එකඟ වන්නට බෑ. ඒක නම් සිද්ධ වෙන්නට යන්නේ. මෙතන එහාට ගිහිල්ලා ඊළඟට දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරුන්ට වරප්‍රසාද දී, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ට වරප්‍රසාද දී, පාර්ලිමේන්තු මැතිවරුන්ට මැතිඅමතිවරුන්ට දෙන්න පුළුවන් හැමදේම කරලා අන්තිම හැමෝම සන්තෝෂ කරලා පාර්ලිමේන්තුව සන්තෝෂ කරලා තියාගෙන නෙවෙයි ජනතාව අපේක්ෂා කරන්නේ. ජනතාව අපේක්ෂා කරන්නේ මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම්. අපි විශ්වාස කරනවා මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අපිට කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි, මධ්‍ය කාලීන විසඳුම් අවශ්‍යයි, දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි. මේ වගේ අපි කතා කරලා තියෙනවා. අපි බණ කියනවා නෙවෙයි, පහුගිය කාලේ අපි විපක්ෂයේ කණ්ඩායම සමගත් එකතු වෙලා අපි මේ පාර්ලිමේන්තුව තුලම කමිටු කාමරවල රැස් වෙලා අපි සකස් කර වැඩ පිළිවෙලා. අවුරුද්දකටලා අපි කරන්න ඕනේ මොනවද? අවුරුද්දයක්කටලා අපි කරන්න ඕනේ මොනවද? අවුරුදු 7ක්කටලා අපි කරන්න ඕනේ මොනවද කියලා අපි සාකච්ඡා කරා. දැන් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගෙන් අන්නේ වැඩ පිළිවෙල මොකද්ද කියලා අපිට කියාවිය කියලා. අපි එතුමායි කතාව අහන් ඉන්නකොට ඒකේ හොඳ සාධනීය දේවල් තිබුණා. ඒත් අපි මම පුදුම නැතුමා කිව්වම අපි වැඩ පිළිවෙල කිදපත් කරන්න කලින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවන්න ඕනේ කියලා කිව්වම ඒකට වෙලාව නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජනාධිපතිතුමා අගමැතිතුමා වශයෙන් පත් වෙලා දැන් මාස 3 සම්පූර්ණ වෙනවා මේ 12 වෙනිදාට. මාස 3ක් කියලා කියන්නේ දිග කාලයක්. ඒ නිසා අපිට අඩුම ගානේ මේ කෙටි කාලීන වැඩ පිළිවෙලක් කියලා ඉන්න ඕනේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කලින්. මොකද ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. මේ තෙල් පොලින් ටික QR කේත නිසා අඩු වුණා අපි පිළිගන්නවා. හැබැයි ජනතාවගේ සියලු ප්‍රශ්න දෙක විසඳෙන්නේ නැහැ. ජනතාවගේ දුප්පත් ජනතාවගේ බඩගින්න ටික විසඳුමක් නැහැ. ඒ නිසා කෙටි කාලීන වැඩ පිළිවෙල
ඕඩර් ප්ලේස් කරු සභානායකතුමනි. අද දින සභාවේ කටයුතු පස්වරු 5 දක්වා කටයුතු කරගෙන යාමට මුතුමා යෝජනා කරන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ සභාවේ කටයුතු පස්වරු 5:30 දක්වා දීර්ඝන් ලෙස යෝජනා කරා.
සභාවේකද?
ආයි.
හරි. බොහොම ස්තුති කරමි.
ඊසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙන අඩුම වශයෙන් ඒ කෙටි කාලීන වැඩ පිළිවෙලත් කියන්නේ මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කලින්. ඊට පස්සේ මධ්‍යපාලන කාලීන දීර්ඝ කාලීන කතා කරන්න පුළුවන්, ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා සම්බන්ධව අපි කතා කරනකොට අපි මොනවද කතා කරන්න ඕන දේවල්? අපි දන්නවා අපේ රටේ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අපේ අයවැය පරතරය, අනික තමයි අපේ ගිවුම් ශේෂ හිඟය. මෙන්න මේ දෙකට තමයි අපි විසඳුම් හොයාගන්න ඕනේ. අනිත් සියලුම ප්‍රශ්න තියෙන්නේ මේ දෙක වට. ඒතකොට අයවැය පරතරය ගැන කතා කරනකොට 20-21 වෙන විට මේ රටේ අයවැය පරතරය 13 දක්වා ඉහළ ගිලා ට්‍රිලියන 2ක් රුපියල් බිලියන 2000ක් මේ අවුරුද්දේ ආයවැය පරතරේ. මේක අපි පියවගන්නේ කොහොමද? ඒ වියදම අඩු කරගන්නේ කොහොමද? ඒකදී අපි බලන්නට ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 20-21 වසරේ අපි වියදම දිහා බැලුවහම රුපියල් බිලියන 3500ක් අපේ රාජ්‍ය වියදම. ඒ රාජ්‍ය වියදමෙන් බිලියන 1100ක් වැටු, බිලියනයක් ණය, එතකොට බිලියන 1400ක් වර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම්. දැන් අපිට මේකෙන් අපිට අර ණය අපිට වෙනස් කරගන්න බෑ. වැටුප් අපිට එකපාරට අඩු කරගන්න බෑ. හැබැයි වර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් අපිට කෙටි කාලිනු වෙනස් කරගන්න පුළුවන්. ඒක නේ අපි අහන්න කැමති ආණ්ඩුව මොකක්ද කියන කතා කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කියනවා we speak about a zero based budgeting system. When there's a crisis like that, we look at a zero based budgeting system where we start looking at everything from the scratch. Every expenditure item is challenge and question whether it is necessary. So government also can do that. So this revenue expenditure, this capital expenditure, all those things can be challenged, and that 1400 billion expenditure should be reduced. ඊළඟ ආදායම වැඩි කරගන්න එකට කතා කරොට මේ රටේ ආදායමෙන් 88%ක් තියෙන්නේ බදු ආදායම. මේ බදු ආදායම වැඩි කරගන්නේ කොහොමද? අපි දන්නවා මේ රටේ බදු ආදායම මේ වෙලාවේ රාජ්‍ය ආදායම 108%. කාටරි කියන්න පුළුවන් මේක වැඩි කරගමු, මේක අපි 112 කරමු, 114 කරගමු, ඒ සඳහා බදු වැඩි කරමු කියලා. මොකද බදු වැඩි කරනවා කියලා කියන්නේ කොහොමද? වක්‍ර බදු වැඩි කරොත් නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍ය ජනතාව පීඩනයට පත් වෙනවා. ඍජු බදු වැඩි කරොත් ව්‍යාපාරිකයා මන්දෝත්සාහි වෙනවා. ඒ නිසා මේ දෙකම විසඳුම් නෙවෙයි. ඒ නිසා කළ යුත්තේ මේ බදු ගෙවන ප්‍රමාණය වැඩි කර ගැනීමයි. බදු වැට වැඩි කර ගැනීමයි. ඒ සඳහා මේ බදු අය කිරීම නිසියාකාරව කිරීම. ඒ වගේම බදු ගෙන ව්‍යවසායකයන් ප්‍රමාණය වැඩි කර ගැනීම. මේ ව්‍යවසායකත්වය වැඩි කරන්න මොකද රජයේ වැඩපිළිවෙල? රජයන් ගණනාවක් පහුගිය කාලේ කතා කරා මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දුර කිරීම. අපි අහන්න කැමති මොකද මේ රජයේ
වැඩපිළිවෙල?
අපි ඒවා සාකච්ඡා කර යුතු කාරණා කරු කතානායකතුමනි. ඊළඟට අපි කතා කරනවා මේ රාජ්‍ය ව්‍යාපාර ගැන. මට කලින් කතා කරපු කතිය කිව්වොත් ඒව ගැන කතා කරා. අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර හැමෝම පිළිගන්නවා දැන්. මේවා ප්‍රතිව්‍යුහගත කර යුතුයි. මම හිතන්නේ ඒතර ප්‍රතිපත්තිමේ ගැටලුවක් නෑ අපිට. හැබැයි ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරන්න ඕනේ. සංඛ්‍යාත්මකව බැලුවොත් අපි දන්නවා රාජ්‍ය ආයතන තියෙනවා 420කට වඩා කෝප්ප ආයතනට ගේන. ඒ ආයතන 152 ආයතන 52ක් රුපියල් බිලියන 1200ක් වත්කම් උඩ වාඩි වෙලා ඉන්නේ. හැබැයි ඒ රුපියල් බිලියන 1200ක් ට්‍රිලියන 1.2ක් වත්කම් තියෙන ආයතන වලින් ගිය අවුරුද්දේ රාජ්‍යයට දීලා තිබෙන රුපියල් බිලියන 30යි. ඒ කියන්නේ 0.25යි ප්‍රතිලාභ ROI only 25.25%. මේක අපි වෙනස් කරන්න ඕනේ. මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරලා ගරු නියෝජක කතානායකතුමනි අපිට අඩු ගන්න 105ක ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් තව අවුරුද්දකින් දෙකකින්. ඒ කියන්නේ බිලියන 600ක් 10%ක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් නම් බිලියන 1200ක් රාජ්‍ය ආදායමට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මේ ආයතන හරහා. එහෙනම් අපි මේවා ගැන හරියට කතා කරන්න ඕනේ. ඊළඟ ප්‍රතිව්‍යුහ ගැන කතා කරන්න ගියම් මම පුදුමන අපේ ගරු ජනාධිපතිතුමා මේ ළඟදී සම්මන්ත්‍රණය කියලා තිබා. එතුමා විරුද්ධයි කියලා ලැයිස්තුගත කරන එකට. එතුමා කියලා තිබා කොළඹ කොටස් වල පොලේ හොරකම් සිද්ධ වෙන හිංසා එක ඒවා මේ ආයතන ලැස්තුගත කිරීමට තුව විරුද්ධ කියලා මම මේකට සම්පූර්ණ විරුද්ධයි මේ මතයට. මොකද මම කොටස් වල පොලේ නියාමකවරයා වශයෙන් කාලයක් වැඩ කරපු කෙනෙක්. ඒ කාලේ අපි දැක්ක කොටස් වල පොලේ තියෙන දුර්වලතා මොනවද කියලා. ඒවා කතා කරලා ඒවා වෙනස් කරන්න ඒවා නීති ගෙනල්ලා පහුගිය අවුරුද්දේ අපි අලුතෙන් පනතක් ගෙනාවා. ඒ සියලු ප්‍රශ්න වලට විසඳුම් සපයන්න පුළුවන් ඉතාමත් ශක්තිමත් පනතක් ගෙනලා අද කොටස් වල පොලේ ශක්තිමත් කරලා තියෙන්නේ. අපි කලින් මේ රාජ්‍ය ආයතන සාමාන්‍ය ජනතාවටත් මිලදී ගන්න පුළුවන් විදිහට කොටස් වල පොලේ ලැයිස්තුගත කිරීම මිස ඒවා ගිහිලා කාටරි කොමිස් ගන්න පුළුවන් විදිහට කාගේ හරි හිතමිතුරන්ට විකුණන එක නෙවෙයි. ඒක නෙවෙයි පෞද්ගලිකරණය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි මේ වගේ අපිට කතා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. නමුත් ඔබතුමා මගේ කාලය සීමා කරලා තියෙන නිසා මම මෙතන නතර වෙනවා. මම නැවතත් කියනවා මම නැවත කියන එක දෙයක් මට තප්පරයක් දෙන්න නියෝජක කතානායකතුමනි. අපි හැමෝම මේ ආර්ථිකය ගැන තාමත්ම භයංකර පිටරක් පිටුරක් මවන්න හදනවා. මේ මතක තියාගන්න අපේ මේ කතා කරන්නේ ඩොලර් බිලියන 80ක පුංචි ආර්ථිකයක් ගැන. මේක මහ විශාල ආර්ථිකයක් නෙවෙයි. මේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ ආර්ථිකය වෙනස් කරන්න අපි හැමෝම කැප වෙන්න ඕනේ. ඒක සඳහා තියෙන බාධක මේ දූෂණය, නාස්තිය, මේ වංචාව වෙනස් කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් ශක්තිමත් පිරිසකට රට බාර දෙන්නට ඕනේ. මේක අපි නැවත කියනවා. මෙන්න මේ කාරණේ කරන්නේ මේ රටේ ජනතාව සූදානම්. ඉස්සරහට හරි ස්පීඩ් නෝ ආණ්ඩුව කරා අපිට මේ වෙනස කරන්න පුළුවන් කියන කාරණේ කියමින් මගේ කතාව අවසන් කරනවා ගරු නියෝජක කතානායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නලින් මඩනාර් ජයමහමත්තු ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්.
බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමාගේ අපි කියන්නේ රාජාසන කතාව කියලා සම්ප්‍රදායිකව අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. කතාව හොඳයි. පක්ෂ විපක්ෂ ભેදවකින් තොරව එතුමයි කතා වගේ ඇගේ කරා. අපේ විපක්ෂ නායකතුමා අතුලත්ව සමස්තය මේ කතාවල හොඳව හොඳ ඇගීමක් කරා. දැන් කතාව ක්‍රියාවට නැංවීම කියන කාරණේ තමයි තියෙන්නේ. ඒතර කතාව ක්‍රියාවට නැංවීම සඳහා එතුමාට අපි සුබ පතනවා. මොකද අපි එදා ඉඳන් කතා කරපු ආර්ථික වැඩපිළිවෙළ ගැන තමයි එතුමයි කතා කරේ. එතුමා 2005 මේ ආර්ථික වැඩපිළිවෙළ ගැන කතා කරා. එදා 2005 දී මේ ආර්ථික වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ට බෑ කියපු කට්ටිය අද රනිල් වික්‍රමසිංහ මහත්තයව වඩාගෙන ගුණගායනා කරමින් එතුමාගේ අගය ගැන කියමින් සිටීම එක්තරා විදිහකට ඔවුන්ට වෙච්චි සරදමක් විදිහට තමයි මම දකින්නේ. 2005 ඉඳන් දැන් අවුරුදු 17ක් ගිහිල්ලා. එදා රනිල්ට බෑ කියපු කට්ටිය දැන් රනිල්ට තමයි පුළුවන් කියන එක පිළිබඳව අපිට ටියුෂන් කියලා දෙන්න හදනවා, අපිට පාඩම් කියලා දෙන්න හදනවා. මේ ආර්ථික අර්බුදයේ මෙතෙන්ට වැටෙන්න වගකීම්තු කවුද? දැන් වගකීම්තු නැහැ. මේක තමයි තියෙන බරපතලම ප්‍රශ්නේ. රටට ඩොලර් අහිම කරපු, රන් සංචිත අහිමි කරපු මේ අවුරුදු දෙකමාර පිළිබඳව පසු විපරමක් ඕන. ඒ පසු විපරමක් විතරක් ප්‍රමාණවත් නැහැ. එදා ජනාධිපතිතුමා හම්බෙන්න මම පාර්ලිමේන්තුවේ අපේ කණ්ඩායම ගිය වෙලාවේ මම කො මේ සම්බන්ධව කොමිටියක් දාන්න කියලා. මම නම් යෝජනා කරේ ජනාධිපති විමර්ශන කොමිසමක්. නමුත් එතුමා යෝජනා කරා මුදල් පිළිබඳව බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියලා තේරීම් කාර්ය සභාවක් පත් කළ යුතුයි කියලා. මොකද මේ ඓතිහාසික වරද අපි නිවැරදි කරන්න නම් මේ වරද සහ වරදට හේතු කාරණා වරද සිදු කරපු පුද්ගලයෝ අඳුනාගත යුතුයිමයි. මොකද මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සිහින තමයි මංකොල්ල කෑවේ, සූරගෙන කෑවේ, නැති බංගස්ථාන කිරුවේ මේ අවුරුදු දෙකමාර ඇතුළත. මේ මිනිස්සුගේ සිහින, මිනිස්සු ජීවත් වෙන්නේ සිහිනත් එක්ක. ඒ සිහින ඉෂ්ට කරගන්න 90% මිනිස්සුන්ට පුළුවන් වෙලා තිබුණා පහුගිය කාලේ. අපි දැක්කා තරුණයෝ මොටරසයිකලයක් ගන්න, ත්‍රිවිල්ලයක් ගන්න, වැඩිහිටියෝ ගෙයක් හදාගන්න, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරේ වැඩි දියුණු කරගන්න. මේ විදිහට නොඑක් සිහිනත් එක්ක තමයි මිනිස්සු තමන්ගේ ජීවිත කාලයම ගත කරන්නේ. දරුවා ඉපදුණු තවසේ ඉඳන් ඒ පුද්ගලයා මැරෙනකම්ම මිනිස්සු අපේ රටේ පුරුදු වෙලා හිටියේ ජීවත් වෙන්න සිහිනත් එක්ක. ඒ සිහින විනාශ කරපු පාලනයක් තමයි මේ අවුරුදු දෙකමාර තුළ සිදු වුණේ. ඒ සිහින වලට වග කියන්න ඕන නේද? ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් කිරීම පිළිබඳව වගකිය යුතු පුද්ගලෝ අඳුරගෙන යාට දනුවන් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. මේක අපි හරියට අවබෝධ කරගොත් අපේ ඉතිහාසයේ ආයේ කවදාවත් රටක් බංගලොත් නොවි අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. ආසියාතික කලාපයේ කිසිම රටක් අපි දන්න ඉතිහාසයේ බංගලොත් වෙලා නැහැ. අපිට ලිඛිත ඉතිහාසයක් තියෙන අවුරුදු 2500ක එතනින් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක් බංගලොත් විය යුතු රටක් නෙමෙයි. ස්වභාවික සම්පත් තියෙනවා ලෝකේ, භූගෝලීය පීඨිමනුව ලෝකේ ඉතාම වැදගත් භූමි කඩයක් අපි පිහිටලා තියෙනවා. අරාබි මුහුදත් මේ බෙංගාල මුහුදත් අතර තේම පීඨිමක් තිබිලා අපේ රට බංකොලොත් කරන්න තරම් 90ව කටයුතු කරපු ජනාධිපතිවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ පිල, ඒ පිල විසින් තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයාව එක්තරා විදියකට මෙහෙවන්නේ. අපි නම් දකින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ විසින් යම් විදියකට මෙහෙවනවා කියලා. අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම දකිනවා මේ තත්ත්වයට පත් වෙන්න හේතු කාරණා පිළිබඳව අපි සොයා බැලිය යුතුමයි. අපේ රටේ බෑස් පෝලිං ඇතිකරන්න, තෙල් පෝලිං ඇතිකරන්න, මිනිස්සුන්ගේ මේ සියලුම ආදායම් නැතිකරන්න තරමට අපි බංකොලොත් භාවයට ඇදලා දැම්මේ, පොහොර ටික නැති කරේ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ ප්‍රතිඵල විදියට අපි දකිනවා. නිසා පැහැදිලිව මේ සඳහා කරුණු කාරණා හොයලා මෙතනින් ඉදිරියේ කිසිම දවසක අනාගතයේදී මෙහෙම වරදක් නොවන තැනට අපි කරුණු කාරණා අපි රටට හෙළිදරව් කර යුතුයි කියනක අපි විශ්වාස කරනවා. අපි දන්නවා අරගලය රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධූරයට, අගමැති ධූරයට පත් වෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් විදියට. නිසා අපි කිසිසේත්ම මර්ධනය අනුමත කරන්නේ නැහැ. මර්ධනය අනුමත කරන්නේ නැහැ. අපි නිවැරදි මාවත තමයි අපි හෙළිපෙහෙළි කරගන්න ඕනේ. සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසතුමා අදා 2019 මැතිවරණයේ නිවැරදි මාවත පෙන්නුවා. අපි යන්න ඕන ආර්ථික වැඩපිළිවෙළ පෙන්නුවා. අපිට යන්න ඕන දේශපාලන වැඩපිළිවෙළ පෙන්නුවා. හැබැයි මේ නිවැරදි මාවත වෙනුවට එදා රටේ මිනිස්සු තරගත්තේ වැරදි පාර. වැරදි පාර. ඒ වැරදි පාරේ ගිහිලා තමයි අපි රට මෙතෙන්ට ඇදලා දාලා තියෙන්නේ. ඒසත් දැන්වත් නිවැරදි මාවතට පිවිසෙන්න ඕන. සමග ජන බලවේගයේ අපි, අපේ ප්‍රතිපත්ති, අපේ ක්‍රියාමාර්ග ඒ නිවැරදි මාවතට, නිවැරදි දිශාවට මේ රටේ ආර්ථිකය, අපේ සමාජය ගෙනියන්න වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වෙලා තිබුණේ එදත්. ඒ නිවැරදි මාවතේ තමයි අපි අදත් ඉන්නේ. ඒ නිවැරදි මාවතේ තමයි අපි හෙටත් ඉන්නේ. ඒ නිවැරදි මාවතට තමයි මේ රටේ ජය වරන් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිවැරදි මාවත තමයි මේ රටේ ජනතාවගේ ජය මාවත. ඒ නිවැරදි මාවත තමයි මේ රටේ ජනතාවගේ සමගියේ මාවත. ඒ නිවැරදි මාවතේ අපි ගමන් කරොත් ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් මේ රටට ජය ගෙනෙන්න පුළුවන්, මේ රටට සමගිය ගෙනෙන්න පුළුවන්. ඒ නිසා අපි අදත් හෙටත් ඒ නිවැරදි මාවත වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි අපිට පේනවා මේ ආණ්ඩු පක්ෂයේ කල්ලිය රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉස්සර කරගෙන ඒ නිවැරදි මාවතේ නෙමෙයි ගමන් කරමින් ඉන්නේ. තවදුරටත් ඒ පරණ වැරදි මාවත තුල ගමන් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ඒ වැරදි මාවතට යොමු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ රටේ ජනතාවට කියනවා නිවැරදි මාවත පෙන්නපු නායකයා ඉන්නේ අපිත් එක්ක, පක්ෂයේ ඉන්නේ අපිත් එක්ක, කණ්ඩායමත් ඉන්නේ අපිත් එක්ක. සෑයි නිවැරදි මාවතට පිවිසෙන්න නම් ඒ නිවැරදි තීන්දුව తీරන ගන්න ඕන. අපි දකිනවා මේ ආණ්ඩුවට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවට බලයක් තිබිය යුතු නැහැ. මොකද 2019 ජනමතය දැන් මේක ඇතුළේ පෙන්නුම් කරන්නේ නැහැ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවට දුන්නු පොරොන්දුව තමයි අවුරුදු 5ක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැහැ කියන පොරොන්දුව. හැබැයි ඒක කිසිසේත්ම මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා හදන සර්වපාක්ෂික ආණ්ඩුවක හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක නිශ්චිත කාල රාමුවක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මේ රටේ මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕන ඒ ජන මතය නියෝජනය කරන පිරිසක් මේ පාර්ලිමේන්තුවේ 225 තුලට ගේන්න. ඒක තමයි අපේ අදිෂ්ඨානය. අපි කියන්නේ නැහැ 225 ගේදී සමගි ජන බල වේගය තමයි වැඩිම කොටස ගේන්නේ කියලා. අපි එහෙම තර්කයක් අරගෙන නෙමෙයි මේ කියන්නේ. අරගලේ නියෝජනය කරන අය වෙන්න පුළුවන්, තරුණයෝ වෙන්න පුළුවන්, වෘත්තිකයෝ වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. මේ රට ආදරය කරන මිනිස්සුන්ට සැබෑ ජන මතය නියෝජනය කරන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට හැකියකමින් ගේන්න පුළුවන් ජනවර්මක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි කෙටි කාලයක් ඇතුළත ගේන්න ඕන. එහෙම වුණොත් තමයි රටේ මිනිස්සු මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න උදව් කරන්නේ. මම මෙතන අමතරව වැදගත් දෙයක් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා අපේ අත තියෙන ඩොලර් ප්‍රශ්නයක්. දැන් අපිට 225ටම බයිනෝ. හැබැයි මේ 225න් එළියේ ඉන්නවා මේ රට 225ට එහා ආගාධයට ඇදගෙන ගිය මිනිස්සු. දැන් අපි දන්නවා මේ දවස්වල අපේ රටේ ක්‍රිකට් ගැන ගොඩක් කතා කරනවා. අපේ රටේ පැවැත්වෙන්න නියමිත වෙලා තිබුණ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය. දැන් අපිට ඒ ආසියානු ක්‍රිකට් තරගාවලිය අහිමි වුණා. එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියනවා LPL තරගාවලිය ප්‍රමාද වුණු නිසා තමයි ආසියානු ක්‍රිකට් තරගාවලිය පවත්වන්න බැරි වුණේ. ඒක සෞදි අරාබි ඒක එක්සත් අරාබි අමීරාජ්‍යයට ගෙන්න සිද්ධ වුණා කියලා. මේක පට්ටපල් බොරුවක්. දැන් පෞගිය මාස දෙක ඇතුළත පකිස්තානයේ අපේ රටට ආවා. ආරක්ෂාව සහ අනිත් පැත්තෙන් ඉහළින් අධ්‍යයනය කරන ඕස්ට්‍රේලියාව අපේ රටට ආවා. ඇවිල්ලා ඉතාම හොඳ සංචාර දෙකක් පැවැත්තුවා. හැබැයි එහෙම ඒක මට අවස්ථාව දෙන්න. සංචාර දෙකක් පවත්වලා දැන් කියනවා අපිට මේ ක්‍රිකට් තරගාවලිය පවත්වන්න බැළු ආසියානු සංගත තරගාවලිය ලංකාවේ. කවුද ආසියානු තරගාවලියට එන්නේ? ඉන්දියාව එනවා, පාකිස්තාන එනවා, බංග්ලාදේශ එනවා, අෆ්ගනිස්තාන එනවා. ඔස්ට්‍රේලියාවට ලංකාවට එන්න පුළුවන් නම් ඇයි ඉන්දියාවට බංග්ලාදේශයට පාකිස්තානයට අෆ්ගනිස්තානට එන්න බැරි? මේක පට්ටපල් බොරුවක්. මේ රටවල් එන්න බෑ කියලා නැහැ. මේක මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තමන්ගේ තාක්කුවට මඩිය තරග කරගන්න කටයුතු කරපු වැඩක්. ඊයේ පෙරේද අපි දැක්කා පොත් සාකච්ඡාවක් තියලා මේගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට එක්සත් අරාබි අමීරාජ්‍යයේ පවත්වපුවම තරගය මේක සත්කාර ගාස්තු විදිහට ඩොලර් මිලියන 2.5කුත්, ටිකට් ආදායම් විදිහට ඩොලර් මිලියන 1.5කුත්, ඊට අමතරව තවත් ඩොලර් මිලියන 2.5කුත් විදිහට ඩොලර් මිලියන 6.5ක් හම්බෙනවා කියලා. ඩොලර් මිලියන 6.5ක් හම්බෙනවලු. හැබැයි මේ තරගාවලිය ලංකාවේ තිබුණා නම් ගරු නියෝජ්‍ය කතානායකතුනි, මේ තරගාවලිය ලංකාවේ තිබුණා නම් ඩොලර් මිලියන 50කට වැඩි ආදායමක් අපේ රටට එනවා. මේ තරගාවලිය බලන්න සංචාරකයෝ වෙනවා. ඒ සංචාරකයෝ විශාල පිරිසක් අපේ හෝටල් වල පාවිච්චි කරනවා, අපේ ගුවන් ටිකට් පත් ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. විශේෂයෙන් මේ තරගාවලිය ඉන්දියන් පාකිස්තාන තරගයේ තියෙනවා. මේ ක්‍රිකට් තරගාවලිය වල වැඩිම ටිකට් ප්‍රමාණය සහ සංචාරකයෝ වෙන නරඹන්නන තරගාවලිය තමයි තරගයේ තමයි ඉන්දියන් පාකිස්තාන මැච් එක. මේ තරගාවලිය ලංකාවේ තිබුණා නම් හෝටල් කාමර දින විදියට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අලෙවි වෙනවා අපේ හෝටල් කාමර. මට විනාඩියක් දෙන්න, අපි කාලෙත් ගත නිසා ලක්ෂයක් අලෙවි වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවස්ථාව දෙන්න. ඒ නිසා පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කරලා තියෙන අත්නොමතික ක්‍රියාවක් මම හොයලා බලුවා, ඇමතිවරයාවත් දැනුවත් කරලා නැහැ. මේ රටවල් තුනෙන් හොයලා බලපුවා මේ රටවල් කිසි කෙනෙක් විරුද්ධ වෙලා නැහැ. මේ රටවල් අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අල්ලලා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අපේ රටට ලැබෙන්න තිබුණු ඩොලර් වලින් කොටසක් තමන්ගේ සාක්කුව වලට දාගන්න, තමන්ගේ ආදායම් තර කරගන්න අපේ රටේ කීර්තිනාමය බල්ලට දාලා ගත්ත තීන්දුවක්. ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් නම් ලංකාවට, ඉන්දියාවට, පාකිස්තානෙ, බංග්ලාදේශෙට එන්න බැරි මොකද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වහාම මම ජනාධිපතිවරයාට ආණ්ඩුවට කියනවා මේ වැරදි තීන්දුව අරන් අපේ රටේ කීර්තිනාමයට සහ අපේ සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියන 5කට යන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයේ ලොකු පිපිදීමක් ඇතිකරන්න තිබුණු හොඳ කික් ස්ටාර්ට් එකක්, හොඳ ආරම්භයක් තමයි මේ ආසියානු තරගාවලිය. අපේ හෝටල් වල ඉන්න දරුවෝද වෙන රටවලට යනවා මේ ශේෂ්ත්‍රයෙන් කලකිරලා.
අවසන් කරන්න
ඒ නිසා ගරු මට විනාඩියක් දෙන්න ගරු
නියෝජ්‍ය
කතානායකතුමනි, මම වහාම ජනාධිපතිවරයාට ආණ්ඩුවට කියනවා ඇමතිවරයාගෙන මම මේක ඊයේ පෙරේ දහපුවා. ඇමතිවරයාටත් කොලේ වල, මොකද එතුමා ඊයේ පෙරේ තමයි මේ අමාත්‍යාංශයට ඇවිල්ලා තියෙන්නේ. එතුමත් ඔයාලා බලලා තියෙනවා මේ රටවල කතා කරලා ඒ අයගේ විරෝධතාවයක් තිබිලා නැහැ. කොලේ වහලක් ශ්‍රී ලංකා ක්‍රිකට් මාලා වන්නලේ අපේ රටට හම්බෙන්න තිබුණු ඩොලර් මිලියන 5 50 අහිමි කරලා ඩොලර් මිලියන 6.5ක් රට දෙනවා කියලා කියන ඒ බොරුව, මුසාව, වංචාව, ප්‍රෝඩාවට විරුද්ධව
ගරු නාලක බණ්ඩාර කෝට්ටේකට මැත්තම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, අද දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහෙම නැත්නම් මූලාසන කතාව පිළිමදව විවාදයට එක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නමුත් මම ඊට කලින් මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. අද අගෝස්තු මාසයේ 9 වෙනිදා මීට හරියටම මාස 3කට කලින් අපේ සභාවේ අපේ සහෝදර ගරු මන්ත්‍රීතුමා අමරකීර්ති අතුකෝර මන්ත්‍රීතුමා ඉතාම කුරුල් ලෙස ම්ලේච්ඡ ලෙස මහා මගදී ඝාතනය වෙනවා. මම හිතන්නේ අද එතුමාගේ අපේ බෞද්ධ ආගමික කටයුතු විදිහට අද එතුමාගේ තුන් මාසේ බණ ඊයේ අද දාන තිබ්බා. මම විශ්වාස කරනවා එතුමාගේ ඝාතනය මේ පාර්ලිමේන්තු සංස්කෘතියට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ඒත් එක්කම ව්‍යවස්ථා දායකයට ඉතිහාසය එක්කලපු කළු පැල්ලමක් විදිහට. මොකද අපි දැක්කා මෙතන මන්ත්‍රීවරු, මට කලින් කතා කරපු මන්ත්‍රීවරයා පවා මේ අරගලයේ සුජාතභාවය පිළිබඳ කතා කරනවා. අපි දැක්කා අරගලය මුලින් ඉතාම අවංකව ස්වාධීන අරගලකරුවන් රසක් එකතු වෙලා කරපු කටයුත්තක්. නමුත් පසු කලනම ඊට එකතු කරපු දේශපාලන හස්ත, එහෙම නැත්නම් තව විවිධ බලපෑම් ඇවිල්ලා ඒ අරගලයේ ප්‍රචණ්ඩත්වය කරාගෙන ගියා ඉතාම සැලසුම් සහගතව. ඉතින් මම ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී එම ඉතිහාසයේ ඒ එකතු කරපු කළු පැල්ලම මම හිතන්නේ ඉතාම ඛේදනීයයි. මම එතුමා වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කරන පළමුවෙන්ම, විශේෂයෙන්ම අද අපි මේ රාජාසන කතා විවාදය පවත්වන්නේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්මුවෙන් පසු පසුගිය ජූලි 13 වෙනිදා. එතුමා මම හිතන්නේ මේ රටේ බහුතර ඡන්ද බලයෙන් වසර පහක් සඳහා ව්‍යවස්ථානුකූලව තිරුණ අපේ ජනාධිපතිතුමා. අපි දැක්කා එතුමා අවංක උත්සාහයක් ගන්නවා. එතුමා සත්භාවයෙන් මේ රටේ ජනතාව ඉල්ලපු එහෙම ක්‍රම වෙනස, එහෙම නැත්නම් සිස්ටම් චේන්ජ් එක ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා අවංක උත්සාහයක් ගත්තා. නමුත් දශක ගණනාවක් තිස්සේ අප රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංස්කෘතිය, ඒත් එක්කම යැපුම් මානසිකත්වය නිසා යපුම් මානසිකත්වය මත පදනම් වූ ඡන්ද ව්‍යාපාර, පක්ෂ විපක්ෂ සියලුම පක්ෂ වලින් ක්‍රියාත්මක කළ සහනාධාර හා රාජ්‍ය සේවයේ පුළුල් කිරීම භාවිතා කරමින් ක්‍රියාත්මක වූ මැතිවරණ ක්‍රම, ඒ හරහා ගොඩනැගුණු දේශපාලන සංස්කෘතිය නිසා වසර 74ක් තිස්සේ ක්‍රමයෙන් විකාශන වෙමින් ඇවිල්ලා අද අපි මේ වර්තමාන මහා අර්බුදයට ගොදුරු වුණා. නමුත් ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම අර්බුදයේ උච්චතම අවස්ථාව කොවිඩ් වසංගත නිසා පැමිණි උච්චතම අවස්ථාවට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය ආසන්නම හේතුව කරගෙන මේ රටේ උද්ගත වූ විදේශ විනිමය අර්බුදය සහ එම විදේශ විනිමය අර්බුදය මත ගොඩනැගුණු පීඩාව මතින් ගොඩනැගුණු අර්බුදය නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වීමට සිදු වුණා. නමුත් වර්තමානයේ කරුණු අනාවරණය වන විට අපි දැක්කා අරගලයේ සුජාතභාවය. මේ අරගලේ පිටිපස්සේ ඒක පිටිපස්සේ තිබ්බ දේශපාලන හස්ත, ඒත් එක්කම භූ දේශපාලන බලපෑම් මෙම අරගලේ පිටිපස්සේ තිබ්බා. විශේෂයෙන් කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ තනතුරෙන් ඉල්ලා අස්වීම පිටිපස මේ රටේ කෙමිකල් මාෆියා එක තිබ්බා. මේක ලෝක මාෆියා එකක්, කෙමිකල් මාෆියා එකක්. ඒක පිටිපස්සේ තිබ්බා ඩ්‍රග් මාෆියා එකක්. ඒක පිටිපස්සේ තිබ්බා ඖෂධ මාෆියා එකක්. මේ සියලුම බලවේග සියල්ල එකතුලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදු වුණේ. ඒත් එක්කම අද අපි විශේෂයෙන් කතා කරන්නේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි අහගෙන හිටියා. ඉතාම සාධනීය ප්‍රශංසනීය කරුණු රාශියක් එතුමා ඉදිරිපත් කරමින් වර්තමානයේ මෙරටේ උද්ගත් වෙලා තියෙන ආර්ථික දේශපාලනයේ අර්බුදයේ විසඳීම සඳහා හොඳ ප්‍රවේශයක් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රමවේදය හරහා, එහෙම නැත්නම් බහුපාක්ෂික ආණ්ඩු ක්‍රමවේදය හරහා එතුමා මෙම අර්බුදයට විසඳුම් හොයවීම මම හිතන්නේ ඉතාම ප්‍රශංසනීයයි. විශේෂයෙන් මම විශ්වාස කරනවා සර්වපාක්ෂික ප්‍රවේශයක් තුළින් රටේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම මගින් බහුතර ජනතාව පිළිගත හැකි විසඳුම් නිර්මාණය වන අතර එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනතා සහයෝගිත්වය නිසැකවම ලැබෙන බව මම විශ්වාස කරනවා. ඒත් එක්කම ඔබ දැක්කා ඉන්දියන් සාගර කලාපයේ මෙතෙක් කල් කරලියට ඇවිල්ලා නැති මතු පිටට ඇවිල්ලා තිබුණ නැති භූ දේශපාලන ලෝක බලතුන්ගේ ගැටුම් දැන් දැන් එලිපිට ක්‍රියාත්මක වෙනවා. ඔබ දැක්කා චීන පරිේශන නෞකාවේ ගැටලුවලත් එක්ක අපේ රටේ මැදිහත් විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම මේ අවස්ථාවේ අපිට ඉතාමත්ම අවශ්‍යව තියෙන වෙලාවක්. ඉතින් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් එහෙම නැත්නම් බහුපාක්ෂික ආණ්ඩුවක් හරහා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම මම හිතන්නේ මේ වෙලාවේ වෙනදටත් වඩා අපිට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම විශේෂ දෙයක් විශේෂ අවස්ථාවක් අපිට තියෙනවා. දශක ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරපු ජනතා හිතවාදී නමුත් ජනප්‍රිය නොවන තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න හොඳ අවස්ථාවක්
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට ජනප්‍රිය නොවන නමුත් රටට වැදගත් ජනතා හිතවාදී ප්‍රතිපත්ති අපිට මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහි වැදගත්ම කාරණේ තමයි රටේ දේශපාලන වෙනස්කම් සඳහා විශාල හඬක් නැගපු අරගලයේ පිටිපස ඉන්න දහස් සංඛ්‍යාතක ජනතාව මේ වෙද්දී ඔවුන්ගේ මනස සූදානම් කරගෙන තියෙනවා මෙම ජනප්‍රිය නොවන තීන්දුව සඳහා ක්‍රියාත්මක වීමට. ඒ නිසා මම හිතන්නේ අපිට මේ ප්‍රතිපත්ති පොළවේ ක්‍රියාත්මක කිරීමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා නිෂ්පාදන ආර්ථිකයක් හරහා මේ රටට අර්බුදයක් වෙලා තියෙන විදේශ විනිමය අර්බුදය විසඳන්න මම විශ්වාස කරනවා. දැනට ඇඟලුම් කර්මාන්තයට සමානවම මේ රටේ ඛනිජ අපනයන සඳහා අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ වෙනකොටත් අපේ ඛනිජ අපනයනේ විශාල වශයෙන් මේ රටේ සිදු වෙනවා. නමුත් උදාහරණයක් වශයෙන් ගත්තාම සිලිකා එහෙම නැත්නම් ක්වාට්ස් ඛනිජ ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. එම ඉල්ලුම සපුරන්න ලංකාවේ නිෂ්පාදනය මේ වෙද්දී ප්‍රමාණවත් නැහැ. ඒත් වගේම මිනිරන්, ග්‍රැෆයිට්, ග්‍රැෆින් ආදී විශාල ඛනිජ ප්‍රමාණයක ලෝකේ විශාල ඉල්ලුමක් තිබ්බත් අපේ රටේ කරන නිෂ්පාදනය ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. ඉතින් මම යෝජනා කරන මේ අවස්ථාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩසටහන අනුව අපිට පුළුවන් නම් මේ ලංකාව පුරා විසඳලා තියෙන මෙම ඛනිජ සම්පත් උපයෝගී කරගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීලා ඔවුන්ට අවශ්‍ය තියෙන ගැටලු ටික ඉවත් කරලා දීලා අපිට පුළුවන් නම් මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අනික් සංචාර කර්මාන්තය හා සමානවම කඩිනමින් අපිට මේ රටේ විදේශ විනිමය ලබාගත හැකිව තියෙනවා. ඒක නිසා මම විශේෂ නිල්ලිමක් කරනවා අපේ රටේ ඛනිජ කර්මාන්තයට අවශ්‍ය
අවසන් කරන්න
කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමා.